கரு ஹரிணி அமர் அமர் சூரிய கரு மந்த் சுமி ஒத்துமீட்ட அமர் சிங் மந்த் சுமி ஒத்துமீட்ட வினாடி தாஹத்தக காலை ஆக்டிவிட
ஸ்தூதி சபாபதித்துமா காலை லபாதீம பிடிபாந்தவ மே அத விவாதයට ගන්න ආරක්ෂක අමාත්‍යාංශයත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පිළිබඳ විශේෂයෙන්ම මේ වසර තුල වෙන් කරපු මුදල් පිළිබඳ විශාල සාකච්ඡාවක් සමාජය තුලත් මේ වෙන විටත් සිදු වෙමින් තියෙනවා වෙනදටත් වඩා ඒ සාකච්ඡාව සිද්ධ වෙමින් පවතිනවා මොකෝ මෙවැනි ආර්ථික අර්බුදයක් තුලත් ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වියදම ගැන වෙනදටත් කතා නොකරන පිරිස් අද ඒ පිළිබඳ කතා කරමින් ඉන්නවා. අපි දන්නවා 2022ට වඩා මෙවර ආරක්ෂක අමාත්‍යාංශයට 10%කින් ආරක්ෂක ක්ෂේත්‍රයට 10%කින් වැඩි වෙලා තියෙනවා. 100ට ආරක්ෂක සේවාවත් ඒ වගේම මහජන ආරක්ෂා පිළිබඳව ගත්තත් 14.17%කින් මේ වෙනකොට වැඩ කරලා තියෙනවා. ජනාධිපති කිව්වා මේ අයවැය තුලිනුත් ඔහුගේ ප්‍රතිපත්ති තුලිනුත් ඔහු නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ කියලා. මේ නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් වැඩ කරන්න ආරක්ෂක අමාත්‍යාංශයටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයටයි වැඩ කරලා කොහොමද ඒ බහුතරයට සේවය කරන්නේ කියලා දැනගන්න අපි කැමති. මොකෝ මේ අයවැය තුලත් මේ නිශ්ශබ්ද ඔහු කියන නිශ්ශබ්ද බහුතරයට අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සමාජ ආරක්ෂණය වැනි ක්ෂේත්‍රවලට වැඩි කරලා තියෙන ප්‍රමාණයත් එහි එකතුවත් ගත්තම ආරක්ෂක අමාත්‍යාංශයට ඊට වඩා දෙගුණයකින් විතර වැඩි කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ හරිම පැහැදිලි මේ අයවැය තුලිනුත් ජනාධිපතිගේ කියන කතා තුලිනුත් නිශ්ශබ්ද බහුතරය හැටියට ඔහු දකින්නේ මොකද්ද කියන එකත් නිශ්ශබ්ද බහුතරයට සිදුවිය යුත්තේ මොකද්ද කියන එක ගැන ඉතාමත්ම පැහැදිලි. අත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාව තුලින් එක ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි සියලු දෙනාටම මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තේරුම් ගන්න ඔහු අපිට විශාල උදව්වක් කරනවා. මොකෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වෙනුවෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජීවිත කාලය තුලම පෙනී ඉඳලා තියෙන්නේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අපි දන්නවා මූලික පදනමක් තමයි සිවිල් දේශපාලන අයිතීන් පුද්ගල නිදහස වැනි දේවල් වෙනුවෙන් පෙනී ඉන්න එක සහ ඒවා ආරක්ෂා කරන එක. නමුත් මං හිතන්නේ අද අපිට ඉතාමත්ම හොඳින් පෙන්නුම් කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයත් ඔහු හැසිරෙන විදිය තුලිනුත් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ සීමාවන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේම ඒ ඔවුන් මේ සිවිල් දේශපාලන පුද්ගල නිදහස කියන සියලු දේම ආරක්ෂා කරන්නේ පාලක පන්තිය තර්ජනයට පත් නොවන තාක්කල් පමණයි කියන එක ඔවුන් ඔහුගේ හැම ක්‍රියාවෙන් සහ හැම ප්‍රකාශය තුළින්ම මම හිතන්නේ හොඳටම දැන් ඔප්පු වෙමින් යන්නේ. අරගලය නිසා නෙවෙයි ලු ජනාධිපති බලය ඔහුට හිමි වුණේ. දැන් ඒක අදත් ඔහු තවදුරටත් අපිට විස්තර කරලා කියනවා. අරගලය සිද්ධ වුන් නැත්තම් ඒ ජනතා නැගිටීම සිද්ධ වුන් නැත්තම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වෙන්නේ නැහැ ඔහුව අගමැති කරන්නවත් මේ රටින් පිට වෙන්නවත්. ඒ සිද්ධිදාමය හරහා තමයි රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙන්නේ. ඒ අරගලය සිද්ධ වෙන කාලය තුල ඔහු කියපු දේවල් සහ ඔහු අරගලය වෙනුවෙන් පෙනී හිටපු දේවල් මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ ඔහුට අමතක වෙලා තිබ්බට. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔහු නොදැනුවත්ව නෙවෙයි මේ කිසි දෙයක් කරන්නේ. ඔහු මේ තේරුම් ගන්න බැරි හින්දවත් අමතක වීමේ ප්‍රශ්නයක් නිසාවත් නෙවෙයි මේ විදියට කතා කරන්නේ. බලයට ආවෙන් පස්සේ ඔහුගේ ක්‍රියාකලාපය වෙනස් වෙලා තියෙන්නේ. ඔහු අද කොන්දේසි විරහිතව පෙනී ඉන්නේ පාලක තන්ත්‍රය පාලක පන්තිය වෙනුවෙන් පාලක පන්තිය ආරක්ෂා කිරීම පිළිබඳව කියන එක දැන් තර්කයක් නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි. එක අතකින් අපිට හරිම පහසුයි ඉස්සරහට වැඩ කරන්න. මොකෝ බෙදීම් රේඛාව දැන් හොඳටම ඔහු ඇඳිමින් යන්නේ. ජනතාව ඉන්නවා එක පැත්තක, පාලක පන්තිය ඉන්නවා අනිත් පැත්තේ, ජනාධිපති ඉන්නේ කාගේ පැත්තේද කියන එක ඉතාමත්ම පැහැදිලි. සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට එම ජනාධිපති විධායක ජනාධිපති වුණයින් පස්සේ විශේෂයෙන්ම ඔහු මහිතන්නේ හැම ක්ෂේත්‍රයක් පිළිබඳවත් හැම මාතෘකාවක් පිළිබඳවත් විශේෂඥයෙක් බවට පත් වෙලා තියෙනවා. සියලු දෙනාටම උපදෙස් දෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා. ස්ත්‍රීවාදය පිළිබඳද, ආර්ථික විද්‍යාවද, මානව හිමිකම්ද, සියලු දේ පිළිබඳව ඔහු දැන් අපිට උපදෙස් දෙමින් යන්නේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය මේ සියලු දේම, සියලු දේ පිළිබඳව විශේෂඥය සහ සියලු දේ පිළිබඳව අණ දෙන්නා පවට ඒවා විග්‍රහ කරන්නත්, ඒවා අර්ථකථනය කරන්නා බවටත් ඔහු පත් වෙලා තියෙනවා. අපි කැමති එක දෙයක් මතක් කරන්න. ඔහුට එහෙම කතා කරන්නත්, ඔහුට එහෙම විග්‍රහ කරන්නත් සම්පූර්ණ අයිතිය තියෙනවා. නමුත් ඔහු මතක තියාගන්න ඕනේ මේ රටේ ජනතාව කියන්නේ ඔහුගේ කැබිනට් එකවත් UNP එකේ තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයවත් නෙවෙයි. ඔවුන්ට ඒ විදියට නිශ්ශබ්දව ඔහු කියන දේවල් වලට ඇහුම්කන් දීලා එහෙයි කියන දෙයක් මේ රටේ ජනතාවට, මේ රටේ පුරවැසියන්ට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට දේවල් කියන්න පුළුවන්, ඔහුට දේවල් අණ දෙන්න පුළුවන්, ඒවා පිළිපදින්න මේ රටේ ජනතාවවත් මේ රටේ පුරවැසියන්ටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ රටේ ජනතාව අරගල කරන්නේ, උද්ඝෝෂණය කරන්නේ, විරෝධතාවය පත් කරන්නේ, මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ ජනාධිපතිගෙන් හෝ පොලිස් අමාත්‍යවරයාගෙන් හෝ පොලිසියෙන් හෝ අවසර හෝ බලපත්‍ර අරගෙන නෙවෙයි. එහෙම කරන්න ඕනෙත් නැහැ. මම කැමති මේ වෙලාවේ මතක් කරන්න 1983 විවියන් ගුණවර්ධන ඒ හිටපු ඒ විවියන් ගුණවර්ධන කියන දේශපාල එතුමිය 1983 කාන්තා දිනය වෙනුවෙන් පෙළපාලියක් ගිහිල්ලා ඒ පෙළපාලියට පස්සේ කොල්ලුපිටිය පොලිසියට යම් කිසි ප්‍රශ්නයක් පිළිබඳව යන ගමන් ඇයව අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට අරගෙන ඒ සිද්ධ වුණයින් පස්සේ ඒකට සුප්‍රීම් මුසාවියේ නඩුවක් යනවා. එතුමිය ඒකට විරුද්ධව ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණ බව ප්‍රකාශ කරමින් නඩුවක් කියනවා. එහෙම නඩු තීන්දුවේ පැහැදිලිවම කියලා තියෙනවා පොලිස් ආඥා පනතේ 77(1) කියන සෙක්ෂන් එක 90 එතන තියෙනවා යම් කිසි උද්ඝෝෂණයක් පෙළපාලියක් යන්න ඉස්සෙල්ලා දැනුම් දිය යුතුයි කියලා. හැබැයි දැනුම් නොදීම වරදක් නොවේ සහ දැනුම් දීමත් අවසර ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා කියන එකත් අපි මතක් කර දෙන්න තියෙනවා. මේ අපේ රටේම සුප්‍රීම් මුසාවිය තුලින් ඒක තහවුරු කළා තියෙනවා. එහෙම අවසරගත යුතුත් නැ, බලපත්‍ර ගන්නෙත් නැ. සුප්‍රීම් මුසාවියෙන් ඒ තහවුරු කරපු දේ මම නැවත වතාවක් කියන්න කැමති. මේ රටේ ජනතාව උද්ඝෝෂණ කරන විදියත්, වෙලාවත්, ක්‍රමවේදයක් තීරණය කරන්නේ ජනාධිපති නෙවෙයි, මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන්. ඒ නිසා ඉතාමත්ම පැහැදිලි මේ මර්ධන යාන්ත්‍රය ශක්තිමත් කරන්නේ ඇයි කියන එක. මේ අයවැය තුල එන මේ ජනතා විරෝධී කාරණා සහ ඉදිරි යෝජනා පිළිබඳ අනිවාර්යයෙන්ම මේ සමාජයේ ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙනවා. ඒක මර්ධනය කිරීම සඳහාම තමයි මේ මර්ධන යාන්ත්‍රණය මේ විදියට ශක්තිමත් කරන එක පැහැදිලි. මෙතන හමුදාව හෝ පොලිසියේ ඉන්න සාමාන්‍ය සැබළුන් හා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ නෙවෙයි මෙතන කතා වෙන්නේ. අද වෙනකොට අපි දන්නවා මේ ආරක්ෂක අංශ තුලත් ප්‍රභූ පන්තියක් පැන නැගිලා තියෙනවා. ඒ ප්‍රභූ පන්තිය ඒ ප්‍රභූ පිරිස, ඒ ප්‍රභූ නිලධාරීන් තමයි දේශපාලඥයන් එක්ක ගනුදෙනු කරමින් මේ පාලන පන්තිය ආරක්ෂා කිරීමට සෑදී පැහැදී ඉන්නේ. සාමාන්‍ය පෞල්ව ඒ ආරක්ෂක අංශවල වැඩ කරන බහුතරයක් ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අම්මලා තාත්තලා දූලා පුතුන්. ඔවුන්ට මේ රටේ බහුතරයක් ජනතාවර ජනාධිපති කියපු නිශ්ශබ්ද ජනතාවගේ ප්‍රශ්න ඔවුන්ටත් අදාළ වෙනවා. එම ප්‍රශ්න ඔවුන්ට මේ අයවැයට තුල ආරක්ෂක අංශයට වැඩි වෙච්ච මුදලින් එම ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් ඔවුනුත් ඉතාමත්ම හොඳින් දන්නවා. ඔවුන්ගේ දීමනාවල් කැපිලා තියෙනවා. ඔවුන්ගේ ආහාර පානවල අඩු කිරීම සිද්ධ වෙලා තියෙනවා. විදේශගත පුහුණු වීම යනේව කප්පාදු කරලා තියෙනවා. ඒ විදේශගත පුහුණු වීම වලට ගියාම දෙන දීමනා කප්පාදු කරලා තියෙනවා. අඩුම තරමේ ප්‍රභූ ආරක්ෂක සේවාව වෙනුවෙන් වැඩ කරන ඒ නිලධාරීන් මේ පාර්ලිමේන්තුව තුල වැඩ කරන එම පොලිස් ඒ ආරක්ෂක සේවාවන්ගේ දීමනාව හරියට දෙන්නේ නැති තත්ත්වයක් අද තියෙන්නේ. ඉතින් මේ විශාල මුදලක් තුලින් නඩත්තු වෙන්නේ ආරක්ෂා වෙන්නේ මේ බලාගන්නේ මේ ආරක්ෂක සේවාවේ ඉන්න බහුතර සාමාන්‍ය ජනතාවත් එක්ක ඉන්න පිරිසගේ ඒ ඔවුන්ගේ යහපැවැත් කිසිසේත්ම නෙවෙයි. අපි බලන්න පුළුවන් දේශපාලන ප්‍රභූ පන්තිය තුල වගේම මේ ආරක්ෂක සේවාව තුළ නිර්මාණය වෙලා තියෙන ඒ ප්‍රභු පන්තියේ කිසිම කප්පාදුවක් වෙලා නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ඔය මේ ඉන්ධන කප්පාදු සිද්ධ වෙලා තියෙන ඉන්ධන කප්පාදු වලත් ඔවුන් ඒ නිලධාරී පන්තියට ඒවැයෙන් නම් කිසිම අඩුවක් සිද්ධ වෙලා නැති බව ඉතාමත්ම පැහැදිලියි. ඉතින් මහජන ඇත්තටම හැබැයි මහජන ආරක්ෂාව කියන එක තුළ වෙන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ විමර්ශන පිළිබඳ මීට වඩා විධිමත්ව කෙරෙන විදිය ඒ විමර්ශන වලට තාක්ෂණය යොදා ගැනීම ඒව සඳහා මුදල් වෙන්විය යුතු ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. මේ අපේ ආරක්ෂක සේවාව තුළ තියෙන සංස්කෘතිය බරපතල ලෙස වෙනස් විය යුතුයි. අපි දන්නවා අපි දැක්කා මේ පහුගිය කාල තුල
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා ආසනයට පැමිණෙන ඇත.
Honorable member, please continue.
මේ ආරක්ෂක අංශ තුල තියෙන මේ සංස්කෘතිය බරපතල ලෙස ප්‍රතිසංස්කරණ වලට ලක්විය යුතුයි. අද වෙනකොට ස්ත්‍රී විරෝධී ඉතාමත්ම ස්ත්‍රී විරෝධී ප්‍රචණ්ඩ සංස්කෘතියක් මේ ආරක්ෂක සේවාව තුල තියෙන බව ඉතාමත්ම පැහැදිලියි. අපි දැක්ක පොලිස් කාන්තාවන්ට සලකපු විදිය. ඒ පොලිස් කාන්තාවන්ම ඊට පස්සේ ඔවුන්ව විමර්ශනයට භාජනය වෙනකොට ඔවුන්ම කියලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඒක තමයි වාර්තා වෙන්නේ ඇත්තද බොරුද දන්නේ. නමුත් එවැනි ප්‍රචණ්ඩත්වයට ලක් වෙන පොලිස් කාන්තාවරියකටවත් ඔවුන්ගේ ඇත්ත තත්ත්වය හරියට කියා ගන්න බැරි සංස්කෘතියක් මේ ආරක්ෂක අංශ තුල දැන් මේ වෙනකොට තියෙන්නේ. අපි දන්නවා ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ඔවුන්ගේ පවුල් තුලත් ප්‍රජාව තුලත් විවිධ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවන් වලට අහුවෙලා තියෙනවා. විවිධ ප්‍රශ්න වලට ඔවුන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සංස්කෘතිය තුලින් මේ නඩත්තු වෙන ඉතාමත්ම මානව විරෝධී අමනුෂ්‍ය මේ ආකල්ප සහ ක්‍රියාකලාප පවත්වාගෙන යන සංස්කෘතියක් මේ වෙනකොට මේවා තුළ නිර්මාණය වෙමින් තියෙනවා. ඒවා වෙනස් විය යුතුයි. ඒවා ආරක්ෂක සේවයටත් ඉතාමත්ම හානිදායකයි. ආරක්ෂක සේවාවන් තුළින් විය යුතු සේවාව හරියට කරගන්න බැරිවීමටත් මේවා බලපානවා. මේවා ව්‍යූහාත්මක ප්‍රශ්න. මෙන්න මේවට මැදිහත් වෙන්න නම් ඉතාමත්ම වැදගත්. නමුත් අපිට විශ්වාස කරන්න බෑ මෙවැනි මේ ව්‍යූහාත්මක මේ වෙනස් විය යුතු සංස්කෘතිය පිළිබඳ මේ පාලන ක්‍රමය තුළ ඒවා වෙනස් වෙයි, ඒවට ආමන්ත්‍රණය කරයි කියලා අපිට අදහස් කරන්න අපිට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ වගේම අපිට නිතර අහන්න තියෙන දෙයක් තමයි ආරක්ෂක සේවාවේ එම ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් අපි දකින විදියට වැදගත්ම දේ මේ ආරක්ෂක සේවාව තුළ තියෙන විනය පිළිබඳ අලුත් අර්ථකථනයක් ගෙන ඒම අතිශයින් වැදගත් කාරණයක්. මේ විනය පිළිබඳ නිතරම කතා කරලා තියෙනවා, මම දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුලත් ආරක්ෂක සේවාවට සම්බන්ධ වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරුන් ආරක්ෂක සේවාවේ විනය ගැන විශාල දේශනා පවත්වලා තියෙනවා. නමුත් අද වෙනකොට මේ විනය කියන දේ ඉතාමත්ම පටු විදියට අර්ථකථනය කරමින් යන්නේ.
Honorable member, you have 2 more minutes.
Thank you. ඒ විනය කියන්නේ අධිකාරී බලයටවත් උසස් නිලධාරීන් කියන දෙයටවත් දේශපාලඥයන් කියන දෙයටවත් කීකරු වීම නෙවෙයි විනය කියන්නේ. පාරේ මේ පෝලිමේ හරියට යන්නේකට විතරක් නෙවෙයි විනය කියන්නේ. ප්‍රශ්න නොකිරීම කියන එක විතරක් නෙවෙයි විනය කියන්නේ. ඒ එවැනි විනයක් එවැනි විදියට නම් අපි විනය අර්ථකථනය කියන්නේ ඒ විනය සුදුසු වෙන්නේ වහල් සමාජවලට. අපිට අද අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ විනය කියන එක අපිට මීට වඩා පුළුල් විදියට අර්ථකථනය කිරීමට අවශ්‍යයි. ඒ විනය තුළ පුද්ගලයන්ට වගකීමක් තියෙනවා. සිතීමේ ශක්තිය, තර්කන ශක්තිය, තර්කණය තුළ යම් කිසි නිගමනවලට ඒම, සමාජයට හිතකාමී විදියට, මානවවාදී විදියට තීරණ ගැනීම, ප්‍රශ්න කිරීම පිළිබඳ ශික්ෂණයක් තිබීම, අන්න ඒකටයි ඒකයි විනය කියන්නේ. එවැනි විනයක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ නිලධාරීන්ට සහ අධිකාරී බලයට බය වෙලා ඕ ඒකට යටත් වෙලා කීකරු වෙන එක නෙවෙයි විනය කියන්නේ. අන්න ඒකත් අපි මතක තියාගත යුතුයි. ඉතින් මෙවැනි මේ විකෘති වෙච්ච මෙවැනි විනයක් පිළිබඳ අදහසක් තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විකෘති අදහස් දරන ජනාධිපති අදත් කියපු විදියට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස පිළිබඳ මේ විකෘති අදහස් තියෙන තාක්කල් මේ විදියට ආරක්ෂක අංශවලට මෙහෙම මුදල් වෙන්කරන එක අතිශයම භයානක දෙයක්. මේක තුලින් සිද්ධ වෙන්නේ ජනතාව එක පැත්තක, ආරක්ෂක අංශ වෙන පැත්තක, මේ අත් තුළ ඇතිවෙන මේ ඝට්ටනය, මේ ඇතිවෙලා තියෙන දුරස්ත වීම, මේ ඇතිවෙලා තියෙන අවිශ්වාසය තුලින් සමාජ ගැටලු, සමාජ දේශපාලන ගැටලු තවත් අන්ත තැනකට යනවා මිසක් මේවා විසඳන්න කිසිම විදියකට මේවා ඉවහල් වෙන්නේ නැති බව මම හිතන්නේ අපි මතක තියාගන්න ඕනේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඉතාමත්ම පැහැදිලි මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුලින් සහ ඒ කරන ප්‍රකාශ තුලින් ඔවුන් යන මග මොකක්ද කියන එක. ඒ මග මේ පාලන පන්තිය ආරක්ෂා කිරීම මිසක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න නැති එකත්, ආරක්ෂක සේවාව ඔය මේ ට්‍රැප් එකට වැටෙන්නේ නැතුව බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලා සිටීමෙන් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ලබා දුන කාලයට බොහොමත්ම ස්තුතියි.
Honorable Lasantha Alagiyawana, you have 8 minutes.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද මං හිතන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ කීපයක් විවාදයට ගන්න අවස්ථාවේදී ඒ වැදගත් අමාත්‍යාංශ අතර තාක්ෂණ විෂය බාර අමාත්‍යාංශයත් අද විවාදයට ගන්නවා. එම නිසා මං හිතන්නේ වර්තමානයේ අප රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් ගොඩේම සඳහා තාක්ෂණ විෂයට තාක්ෂණ අමාත්‍යාංශයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කර යුතුව තිබෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් මේ අභියෝගවලින් ජය ගැනීමට තාක්ෂණය භාවිතයෙන් තොරව අපට කොහෙත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටේ සාක්ෂරතාවය පිළිබඳව ගත්තොත් විශේෂයෙන්ම කම්පියුටර් සම්බන්ධව සාක්ෂරතාවයේ 2006 16% තිබුණේ. අද වෙනකොට 33% දක්වා මේක වර්ධනය වෙලා තිබෙනවා. අවුරුදු 65 අතර මුළු ජනගහනයෙන් 32% අද පරිගණක භාවිතය පිළිබඳව ඒ කුසලතාවය තිබෙනවා. ඒ වගේම ඩිජිටල් සාක්ෂරතාවේ අද 52% අවුරුදු 5යි අවුරුදු 65 අතර මුළු ජනගහනය. ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් හෝ ටැබ් එකක් හෝ එවැනි ආකාරයෙන්. ඉතින් එම නිසා මේ අමාත්‍යාංශයට මේ සාක්ෂරතාවය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පමණක් නෙමෙයි කළ යුතු කාර්යභාරය වෙන්නේ. විශේෂම මහජන සේවාමන් අද කොතෙක් දුරට මේ තොරතුරු තාක්ෂණය භාවිතා කරලා තිබෙනවද කියන එක පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. එම නිසා මේ සම්බන්ධව ICT ආයතනය 2003 සහ 2008 පනත්මකින් ස්ථාපිත කරලා තිබෙනවා. අපි පිළිගන්නවා එහි මානව සම්පත් පිළිබඳව තිබෙන ගැටලුව, විශේෂයෙන්ම ප්‍රාග්ධන පිළිබඳව තිබෙන ගැටලුව තිබෙනවා වගේම අද මේ ආයතනය මගිනුත් පසුගිය කාල සීමාව තුළදී වගේම වර්තමානයේදීත් ඉටුවෙන කාර්යභාරය පිළිබඳව අපට කොහෙත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. මේ කරුණු කියන්නේ අපි මේවා නිවැරදි කරගත යුතු නිසායි. අද විශේෂයෙන්ම අමාත්‍යාංශයක ඉන්නේ IT ඔෆිසර් කෙනෙක්. එතකොට මේ අමාත්‍යංශයක හෝ රාජ්‍ය ආයතනයක ඉන්න මේ නිලධාරියට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මේ තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුනා දීම පිළිබඳව කටයුතු කරන්න. එම නිසා මේ රාජ්‍ය ආයතනවල කොහෙත්ම තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉන්න නිලධාරීන් කොහෙත්ම නැහැ. එම නිසා අද සමස්ත රටේ මේ රාජ්‍ය ආයතනවලින් ජනතාවට ඉතාමත් වැදගත් ආර්ථික ක්‍රියාවලියට වැදගත් එවැනි ආයතන ප්‍රමුඛතාවයක් ලබාගෙන ඒ ආයතනවලින් මග ලබා දෙන සේවාවන් වලට කොහොමද තොරතුරු තාක්ෂණය භාවිතා කරගන්නේ කියන ඒ දැනුම ඒ යෝජනාව ICT ආයතනය විසින් ලබා දිය යුතුව තිබෙනවා. අද ඒක සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා මේ කාර්ය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ගණනාවක් අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. මම හිතන්නේ බිලියන 10කට විතර බිලියන 10කට විතර ආසන්න මුදලක් වැය කරලා ඒ දත්ත පද්ධතිය හඳුන්වා දුන්නත් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1500කට ආසන්න නිලධාරීන් සේවකයන් පිරිසක් මේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවට යවලා පුහුණුව ලබා දුන්නා. අද මේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. එම නිසා මේ ආකාරයෙන් තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම වෙනුවෙන් රාජ්‍ය ආයතන දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කරලා තිබෙනවා. අපි ගිණුම් කාරක සභාවේද ඒක අනාවරණය වෙලා තිබෙනවා. එවැනි දැවැන්ත මුදල් සම්භාරයක් වියදම් කළත් අපට හරි දත්ත පද්ධතිය හඳුන්වා දීම පිළිබඳව ප්‍රායෝගිකව දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණ පාලා තිබෙනවා. ඉතින් ඒ නිසා අද විශේෂම අපි ඉන්ධන ප්‍රශ්නේ ගත්තා. දැන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බේරහැරට දවසකට 6000ක් එනවා. ඒ වගේම පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒ වගේම ගුවන් බලපත් ලබා ගැනීම, පාස්පෝර්ට් ලබා ගැනීම වෙනුවෙන් දැවැන්ත ජනතාවක් අද කොළඹට පැමිණෙනවා. මේවා සමහර අංශ දිස්ත්‍රික්ක මට්ටමින් අද විමධ්‍යගත වෙලා තිබෙනවා. එතකොට විශේෂයෙන්ම පාස්පෝර්ට් ලබා ගැනීම වෙනුවෙන් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙල දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ආරම්භ කරන්න යනවා කියලා කොමසාරිස්තුමා සඳහන් කළා. ඉතින් එතකොට ඒ කොළඹට එන්න අවශ්‍යතාවයක් නැහැ. එම නිසා වර්තමානයේ මේ ආර්ථික ප්‍රශ්නය, බලශක්ති ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය වෙන්න පුළුවන්. මේකට කොහෙත්ම ඉන්ධන මිල පාලනය කිරීම තුළින් පමණක් නෙමෙයි මෙවැනි ඒකට ඍජුවම බලපාන කරුණු වලින් මේ ජනතාව අගනගරයට පැමිණෙන එක, කාර්යාලවලට පැමිණෙන එක අපට නවත්තන්න පුළුවන් නම් මං හිතන්නේ එය නැවැත්වීමකින් තොරව අපට කොහෙත්ම මේ ඉන්ධන පරිභෝජනය නවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම තාක්ෂණය භාවිතා කළ යුතුයි. ඉතින් මේ නිසා තමයි මුලින්ම සඳහන් කළේ මේ තාක්ෂණ විෂය කියන එක තාක්ෂණ අංශය දියුණු කිරීමකින් තොරව කොහෙත්ම අපට වර්තමානයේ මේ රටේ ප්‍රශ්න වලින් විසඳුම් හොයන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම වංචා දූෂණ අක්‍රමිකතාවය අද විශාල ප්‍රශ්නයක්. මේ වංචා දූෂණ අක්‍රමිකතාවයන් නතර කිරීමට තොරතුරු තාක්ෂණය භාවිතය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ නිසා මේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් වර්තමාන රාජ්‍ය අමාත්‍යතුම අධිකරු ජනාධිපතිතුමාගේ අමාත්‍යංශයේ යටතේ තිබෙන මෙම අමාත්‍යංශයේ විශේෂම ICT ආයතනයේට සාමයේ අමාත්‍යංශයට දැවැන්ත කාර්යභාරයක් පැවරී තිබෙනවා. වර්තමානයේදී මේ අභියෝගවලින් ජය ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වගේම අද තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ශිෂ්‍යත්ව ලබා ගන්නවා. පශ්චාත් උපාධි ලබා ගැනීමට රාජ්‍ය සේවයේ විවිධ අය අද විදේශගත වෙලා පුහුණුව ලබාගෙන තිබෙනවා. ඒ පුහුණුව ලබාගෙන නැවත ඒ අය ඇවිල්ලා තොරතුරු තාක්ෂණ අංශයේ ඒ කටයුතු නෙමෙයි කරන්නේ. ඒ අය කරන්නේ වෙනත් සේවාවන්. පරිපාලන සේවය අය ශිෂ්‍යත්ව ලබාගෙන තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුම ලබා ගත්තත් ඒ අය නැවත අපේ රටට ඇවිල්ලා කරන්නේ ඒ තොරතුරු තාක්ෂණයට අංශයේ නෙමෙයි. නැවත ප්‍රාදේශීය ලේකම්වරු විදිහට වැඩ කරනවා. එම නිසා පසුගිය කාල සීමාව තුළදී තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රජයේ මුදල් වියදම් කරලා පුහුණුව ලබාගත් අය, මෙවැනි ශිෂ්‍යත්ව ලබාගත් අය සියලුම දෙනා ඒකරාශී කරලා මේ මානව සම්පත එක තැනකට ගොනු කරගෙන සමස්ත රටේ තොරතුරු පද්ධත ජාල පද්ධති සකස් කිරීම වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් අනිවාර්යෙන්ම ලබා දිය යුතුව තිබෙනවා. අපි මෑතකදී විශේෂම ඉන්ධන පෝලෙන් තිබුණා. QR කේතය හඳුන්වා දීම තුළින් අපට ඉන්ධන පෝලෙන් අවම කරගන්න පුළුවන්කමක් ලැබුණා. දැන් මේක හොඳම උදාහරණයක්. කොච්චර පලදායිතාවේද, කොච්චර ජනතාවට ලේසිද, කොච්චර ප්‍රශ්නයකට විසඳුමක් තිබුණද වැඩි දැවන්ත ප්‍රශ්නයකට. ඉතින් එම නිසා මේ ආකාරයෙන් සෑම රාජ්‍ය ආයතනයකින් අද ලබා ගන්නා සේවා මේ තාක්ෂණය සඳහා යොමු කිරීම අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය කරුණක් බවට අද පත් වෙලා තිබෙනවා. අද ලෝකයේ අනිත් රටවල ගියහම රාජ්‍ය ආයතන තියෙනවද නැද්ද කියලා
පේනවා. Member please wind up.
ඒ වගේම නමුත් අපේ රාජ්‍ය අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියත් සෑම තැනකටම ගියහම ඒ තැන්වල වාහනයක් නවත්ත ගන්නවත් ඉඩ නැහැ. විශාල වශයෙන් සෙනග ඒ කාර්යාලවලට එන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් එම නිසා මේ තත්ත්වය අවම කර ගැනීම වෙනුවෙන් අපට ජාතික අවශ්‍යතාවයක් විදිහට අද මේ කටයුතු ඉටු කිරීම අනිවාර්යම අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා මේ අයවැයෙන් මේ අමාත්‍යාංශයට මුදල් වෙන් කරපු ප්‍රමාණය පිළිබඳව කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මුදල් වියදම් කරන්න නැතුව කළ යුතු බොහෝ දෑ මෙම අමාත්‍යාංශයටත් විශේෂම ICT ආයතනයටත් ඉටු කිරීමේ හැකියාව තිබෙනවා. මේ තාක්ෂණයේ භාවිතා කිරීම තුළින් මුදල් වියදම් කරනවා වගේ නෙමෙයි, මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයන් තිබෙනවා. එම නිසා විශේෂම මේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට විශේෂම අපේ අමාත්‍යාංශය යට තිබෙන ආයතනවලට මේ තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට අපි දැවැන්ත උත්සාහයක් දරනවා. අවුරුදු 15-20 මේ ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මක නොවුණු ඒවා තිබෙනවා. මෝටරද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ මෝටරින් ව්‍යාපෘතිය අවුරුදු
9යි.
අවුරුදු 9යි. නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒක ඉතාමත් අත්‍යවශ්‍යයි. එම නිසා විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයට අපේ අමාත්‍යාංශවල කටයුතු ක්‍රියාත්මක කිරීමට සමස්ත රටේම ජනතාවගේ මේ රාජ්‍ය ආයතන වලින් ඉටු කර ගන්න තිබෙන සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කරන්නයි ඒ වෙනුවෙන් අපේ සහයෝගය දායකත්වය ලබා දෙනවා කියන එක සඳහන් කරමින් මා නිහඬව ඉල්ලනවා.
Thank you. Honorable Ranjit Mathum Bandara, you have 12 minutes.
12 minutes?
Yes.
නියෝජක ආරක සභාපතිතුමනි, රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව කතා කරන මොහොතේ මම දන්නේ අපේ පොලිසියත් අනිත් අයත් කටයුතු කරන්නේ රටේ ජනතාවත් රටත් ආරක්ෂා කරන්නද, එහෙමත් නැත්නම් දේශපාලඥව ආරක්ෂා කරන්නද කියලා අපිට ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. අපි දන්නවා පොලිසිය ස්වාධීන විය යුතුයි. සමහර පොලිස් නිලධාරීන් අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරාමත් දුරකථනයට ඉන්න තත්ත්වයක් තියෙනවා. මේක නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරණත්වය. අද ඊයේ ජනාධිපතිතුමා ජනාධිපති පදවිය බාර ගන්නට කතා කරාට වැඩිය වෙනස් ආකාරයකට කතා කරා. එතුමා බොහොම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට මම පාර්ලිමේන්තුවෙන් තේරීපත් වුණේ මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කිව්වා. අද ඊයේ එතුමා කතා කරද්දි කිව්වා මම මේ රට පාලනය කරන්න හමුදාව හෝ හදිසි නීතිය මම යොදා ගන්නවා. එතුමාට දන්නේ නැතුව ඇති එතුමා ජනාධිපති වෙනකොට මේ පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් දුන්නා. හැබැයි පෙරේද ඡන්ද ගණන් කරුණු 121කට බැහැලා තිබ්බා. ඡන්ද 13ක් අඩු වෙලා. අපි හිතනවා ඉදිරියේදී මේක 113ට අඩු වෙයි කියලා. අපි දන්නවා මේ රටේ ජනතාව මේ අවුරුද්දේ මුල කන්න නැති වෙනකොට බඩු මිල අහසුස නැගෙනකොට තෙල් ටිකේ පෝලිමේ ඉන්නකොට ගෑස් ටික නැති වෙනකොට ගෑස් පීඩලා මැරෙනකොට ජනතාව ගොවියන්ට පෝර ටික නැති වෙනකොට ජනතාව පාරට බැස්සා. මේ රටේ ජනාධිපතිවරයත් අගමැතිවරයත් කැබිනට් මණ්ඩලයත් එළියට යනකම් ජනතාව සටන් කරා. හැබැයි මේ ජනතාව මිනිමරුවෙත් නැහැ. මේ ජනතාව නීති විරෝධී වැඩ මැරබලය කරෙත් නැහැ. මේ අය ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී තමන්ගේ කටයුත්ත කර. නමුත් ඒ ජනතාව මැයිනම් වෙන්ද ආණ්ඩුවේ ප්‍රධානීන් අරලියගහ මන්දිරේ ඉඳලා කරපු වැඩපිළිවෙල නිසා තමයි ප්‍රචණ්ඩත්වයට පත් වුනේ. අපි කියනවා අපේ පක්ෂ කිසිසේත් ගෙවල් ගිනි තියෙනේම ගැන මිනිස්සු මරණේම ගැන අපේ එකඟත්වයක් නැහැ. නමුත් අපි අහනවා ඇයි ජනතාව මේ විදිහට එළියට බැස්සේ? එළියට බැස්සේ ජනතාවට පහර දුන්න නිසා. ඒ වගේම මේ ජනතාව අපි කියනවා අමර කීර්ති අතුකෝරාල මැතිතුමා ගැන අපි කනගාටු වෙනවා. අපි ශෝකය ප්‍රකාශ කරනවා. අපි අහනවා ඒ අය විතරක් නෙමෙයි රඹුක්කන චමින්ද ලක්ෂාන් මැරුණා. තෙල් පෝලිං වල අය මැරුණා. ගෑස් පුපුරලා මැරුණා. ඇයි ජනාධිපතිතුමාට ඒ අය ගැනම කතා කරන්නේ? ජනාධිපතිතුමා මේ අරගලය ගැන කිව්වේ තුමාට මතකයි පළවෙනි මීට මාස 3කට ඉස්සෙල්ලා එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අගෝස්තු මාසේ 3 වෙනිදා මාස 4කට ඉස්සෙල්ලා මේ අරගලය ඉතා අවිංසාවාදී ලෙස නිර්මාණශීලී ලෙස පැවැත්තුණා. මේ අරගලකරුවන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් සිදු කළේ නැහැ. ඒ නිසාම තමන්ගේ විරෝධය පළ කිරීමට පවුල පිටින් අරගලයට එක්වනවා. වරක අලගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්තිවල චිත්‍රය ඇඳලා. එතුමා මේක මුලින් සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකමක්. මෙම අයිතිවාසිකම පිළිගන්නවා. මේ ජනාධිපතිවරයා මාස 3කට පස්සේ කියනවා අරගල කරන්න එපා, ආණ්ඩුවෙන් මේකට අවසරය ගන්න ඕන. මේ අරගලය කරන්න આવොත්, විරෝධතා පවත්වන්න આવොත් මං හමුදාවත් යොදවනවා, මං හදිසි නීතියක් ජේනවා, මං කරන්න පුළුවන් දේ සියල්ල දේකට. මම හිට්ලර් කෙනෙක් කිව්වා. හිට්ලර් තමන්ගේ ඒකාධිපතිත්වයේ ගිනාවේ දර්ශනයක් වෙනුවෙන්, ප්‍රතිපත්තියක් වෙනුවෙන්. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා හිට්ලර් වෙලා තියෙන්නේ තමන්ව ආරක්ෂා වෙන්නත්, තමන්ව පත් කරගත්ත මන්ත්‍රීවරුන්ට දුන්න පොරොන්දුවත් ඉෂ්ට කරලා. අපි කනගාටු වෙන තමයි ප්‍රකාශය. මහනවිතුමගේ ප්‍රකාශයෙන් අපිට ඕන ලෝකේ උදව්ව. මෙන්න තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා විරෝධතා යටපත් කළොත් ආර්ථිකය තව තවත් නරක් වේ. විරෝධතාවල ඇති අයිතිය ගැන යුරෝපා තානාපතිවරු ජනාධිපතිට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. විරෝධතා මර්ධනයේ රාජ්‍ය නීතිය භාවිතා කරන්න එපා. ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥයින් රජයෙන් ඉල්ලීම් කරනවා. මහන්නේ රට වැටිලා තියෙන වෙලාවක ජාත්‍යන්තරය ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න ඉන්න වෙලාවක ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් විරෝධතාවය අරගල රැලි පවත්වන එක අපි අහනවා. ඒක නැති කරන්න විපක්ෂ විදියට ජනාධිපතිවරයාට අපි ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපතිවරයා විදියට එක්සත් ජාතික පක්ෂය තුල මේ ඒකාධිපති වැඩ කරපු නිසා තමයි මන්ත්‍රීවරු 150ක් විතර එක්සත් ජාතික පක්ෂයෙන්ගේ ඒ පක්ෂයේ බිඳුවට වැටුනේ. එතුමා එතන කියනවා තව මොනවද කියන්නේ පෙරටුගාමු පක්ෂය ගැන කතා කරලා. පෙරටුගාමු පක්ෂය තමයි මේවා කරේ. මට මතක් වෙන්නේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා මේ ගෙවල් ගිනි තියලා ඉවරුණායින් පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ මේ ගෙවල් ගිනි තිබ්බේ අහවල් අකුරු තුනේ පක්ෂේ. මම මෙතන ප්‍රකාශ කරන්න කැමති නැහැ. හැබැයි ජනාධිපතිවරයා පෙරටුගාමීන් ගැන කතා කරනවා. එතුමගින් ඒ පෙරටුගාමීකේ නියුන් සහෝදරය ගැන කතා කරන්නේ. අපි දන්නේ ඒ පක්ෂෙත් එක්ක තියෙන මොකද්ද ඩීල් එක කියලා. අපි දන්නේ ඒ පක්ෂෙත් තියෙන සම්බන්ධය මොකද්ද කියන එක. ඒ විතරක් නෙවෙයි මම තමුන්නාසර කියනවාද ආරක්ෂාව සඳහා මුදල් වැඩි කරලා තියෙනවා. නමුත් මා හමුදාව ගැන සරත් ෆොන්සේකා මැතිතුමා කතා කරා. මම දන්නේ පොලිසියේ පොලිස් පතිතුමාම කියනවා පොලිසිය කොච්චර දේශපාලනය කරලා තියෙනවා කිව්වොත් පොලිස් 184න් 182ක් ඉන්නේ දේශපාලන පත්වීම් ලබපු අය කියලා. මේ කියන පොලිස්පති මෙන්න පත්තරේ තියෙනවා. ඊට පස්සේ කියනවා පොලිසිය ඇතුලෙන් කතා වෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් උඩේ ඉදී දේශපාලන කටයුතු සඳහා පහළ ඉන්න අයට උසස් වීම් දෙනවා, බලතල දෙනවා කියලා. අපි අහනවා කොහොමද පොලිසියක් කටයුතු කරන්නේ? අපි දැක්කා ඇයිස්වාදීන පොලිස් කොමිෂන් සභා පත්කරේ මේ රටේ සියලු දෙනාට එකසේ නීතිය ලබාදෙන් එකසේ සලගන් පොලිස් කොමිෂන් සභාව ස්වාධීනයි. මොකද කරේ මේකේ පත්කරේ චන්ද්‍රා ෆෙනෑන්ඩු කියන පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ හිටපු ප්‍රධානී පත්කරේ සභාපති විදි. පොලිස් කොමිසමෙන් අපිට ලියුම් එනවා මේක පොලිස් කොමසන්ගේ දේශපාලන කාර්යාලය. ඒක ඔප්පු කරා මේ පොලිස් කොමිසමේ සභාපතිවරයා. බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක පෞද්ගලික හිතවත්කම් තිබ්බට අපිට කමක් නැහැ. පිළිගන්න යනවා රටෙන් ඉවත් කළ පුජ්‍යලෙක්, අමති කර්මෙන් පහ කරපු පුජ්‍යලෙක්, දූෂණ චෝදනා අනන්තවත් තියෙන පුජ්‍යලෙක්, මේ ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති යනවා කටුනායක ගුවන්තොටුපළට පිළිගන්න. අපි කියනවා වහාම මේ සභාපතිතුමා ඉල්ලා අස්වෙන්න කියලා. මේකද ස්වාධීනත්වය? මේක ස්වාධීනත්වය. අපි කියනවා පොලිසියට අද පොලිසියේ අනික් කටයුතු කොහොමද කරන්නේ? නිලධාරීන්ට අද ආණ්ඩුවට කියනවා මේ මුදල් වැඩි කරාන ආරක්ෂක අමාත්‍යාංශයට මේ පොලිසිය නිලධාරීන්ට සලකන්න. පොලිසිය නිලධාරීන් ගේනවා කොළඹ ආරක්ෂක කටයුතු වලට. ඒගොල්ල කන්න ඕන පොලිස් බේස් එකේ ඉස්සර රුපියල් 3000ක් ගිය දැන් 12000ක් යනවා. දැන් 12000ක් යනවා. පොලිසිය අද මේ නිලධාරීන් ගැන කතා කරොත් මේ අය ණයගත් ඒවා දැන් ගෙවා ගන්න විදියක් නැහැ. ණයගද්දී රුපියල් 108 109 පොලියට ගත්තේ. දැන් 130ක් ගෙවන්න ඕන. සාමාන්‍ය රජයේ සේවයේ
Honorable member, you have two more minutes.
ණය දෙන්නේ පඩියෙන් 140යි දැන් 170ක් ණය ගෙවන්න ඕන. මේ පොලිසියට ජීවත් වෙන්න ඉඩයක් නැහැ. නිල ඇඳුම් දීලා නැහැ අවුරුද්දකින්. සපත්තු දීලා නැහැ අවුරුද්දකින්. නමුත් අපේ පොලිස් පත්තුමයි කාණ්ඩායමයි ලක්ෂ ගණන් වියදම් කළා 156 වෙනි පොලිස් සංවත්සරයේ එකතනකට මේ පළාත් 9 තිබ්බා. මේ අපරාධ වියදම් ඒ විතරක් නෙවෙයි මං අහනවා පොලිසියේ පොලිස් සැමතුමා මෙතන අහගෙන ඇති. අපි කිව්වා පොලිසිය තාම තාක්ෂණයේ sannivedanaye තියෙන්නේ පනර ඇනලොග් සිස්ටම් එකට. අපි එදා MCC ගිවිසුම යටතේ මේක ඩිජිටල් අලුත් තාක්ෂණයෙන් ගේන්න බැලුවා. මහනුවර පොලිස් සැමතුමාගෙන් කරුණා කළා මේක ගේන්න කටයුතු කරනවද ජනාධිපතිතුමායෙන් අහනවා MCC ගිවිසුම අපව අත්සන් කරනවා. ඒ විතරක් නෙවෙයි අද මත්ද්‍රව්‍ය ගම්බල මත්ද්‍රව්‍ය දවසෙන් දවස වැඩි වෙනවා. පාවිච්චි කරන අය ලක්ෂ ගාන ජීවිත තරුණ පරපුරම විනාශ වෙනවා. අපි දන්නවද පොලිසියේ සමහර ලොක්කොත් මේ මත්ද්‍රව්‍ය ජාවාරමට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි නියෝජකාරක සභාපතිතුමනි අපි අහන ආණ්ඩුවෙන් වැඩ පිළිලක් තියනවද? ලක්ෂයක් විතර මත්පැන්
තවිනාඩිය
අඩු තරමේ 7000ක් විතර තමයි පුනරුත්ථාපනය කරන්නේ. ඇයි මේක වැඩි කරන්නේ නැත්තේ? දැන් මත්ද්‍රව්‍ය අල්ලන්න මේ මත්ද්‍රව්‍ය වලින් 80%ක් එන්නේ 90%ක් එන්නේ මුහුදාහරා. දැන් හමුදාවට යුද්ධයක් නැහැ. අපි කියනවා කරුණාකර විශේෂ කාර්ය බලකායක් හදන්න හමුදා එක්කව කළා මුහුදෙන් එන එක නවත්තන්න. අපිට තරුණ පරම්පරාව බේරගන්න ඕන. ආණ්ඩුවේ එහෙම වැඩපිළිවෙලක් නැහැ. මේක මුදල් උත්තරිය වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මම ඒක වචනයක් කතා කරන මේ පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් කරන්නේ මන්ත්‍රීවරු ඇමතිවරු ජනාධිපති ඔක්කොම ආරක්ෂා කරනවා. අද MSD එකට PSD එකට 133ක දීමනාව කියලා. අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ අයටත් ඒ දීමනාව ලැබලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ අවුරුදු ගාණක් මේකේ සේවය කරනවා.
ඒ විතරක් නෙවෙයි.
ඔව් ඒ විතරක් නෙවෙයි. මම ඉල්ලා සිටිනවා ඒකම පාස්පෝර්ට් එකක් ගන්න අද අවුරුදු දෙකක් තුනක් යනවා. මාස දෙක තුනක්. සමහර අය වීසා එකක් ගන්නවා පාස්පෝර්ට් එකක් ගන්න විදිහට. මේක දාන්නුවේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය පාස්පෝර්ට් එකේ ගාණ 15000 ඉඳලා එක දින ගාස්තු 20000ක් කරලා තියෙනවා. 3500 5000ක් කරලා තියෙනවා. ලංකාවේ ලක්ෂ ගාණ පාස්පෝර්ට් පෝලිං වල ඉන්නවා. අපි කරුණා කළා කියන ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පාස්පෝර්ට් එක ඉක්මනට ලබලා දෙන්න. ආණ්ඩුවේ මේකේ
දූෂණය
විනාඩිය පොලිසියට අපි කියනවා සමහර අයට පාස්පෝර්ට් එක ගන්න 50000 අත යට අල්ලස් දෙනවා. මෙතන ඇති පොලිස් පදිවරයා මෙතන ඇති කාණ්ඩයම අපි කියනවා මේ අල්ලස් ගන්න අය අල්ලන්න. අපි කියනවා පොලිසියට අපි කියනවා කරුණාකර ආණ්ඩුවේ විතරක් නෙවෙයි විපක්ෂයත් මේ රටේ ප්‍රජාජන්ත්‍රවාදය ආරක්ෂා කරන අය පොලිස් සත්තුම ඇතුළු පිරිසට කියනවා අඩු තරමේ අපි කෝල්ලයක් එහෙම දුන්නත් අපි පෞද්ගලික වැඩවලට නෙවෙයි අපිට කෝල්ලයක් දෙන්න කතා කරන්නේ මම අහන්නේ මෙච්චර බයද මෙච්චර ගැතිභාවය තියෙනවද
honorable member please wind up thank you
මේ රටේ සමාජ සාධාරණත්වය ඇති කරන්න කියලා අපි ඉල්ලා
සිටිනවා thank you honorable dr saratveer sekara you have 14 minutes
ගරු සභාපතිතුමනි රටක් සංවර්ධනය වන්ට නම් ඒ රටේ ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුයි. හොරමරකම් සිදුවන රජයන සමාජයක ත්‍රස්තවාදී නැවත කොයි මොහොතේ මතුවේද සැකයක් පවතින සමාජයක රටේ සංවර්ධනය ගැන කතා කරන්න බෑ. ඒ නිසා රටේ ආරක්ෂාව තහවුරු කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය අපි ශක්තිමත් කළ යුතුයි. ඒ හමුදා නඩත්තු කරන යන වියදම නාස්තියක් නොවෙයි සංවර්ධනයේ සඳහා කරන ආයෝජනයක්සේ අපි සැලකිය යුතුයි. මොකද ආරක්ෂාවක් නැතුව සංවර්ධනයක් ගැන කතා කරන්න බැරි නිසා. ගරු සභාපතිතුමනි අපේ රටේ යුද්ධයක් තිබ්බා ත්‍රස්තවාදීන්ට එරෙහිව. අද රටේ සමස්ත ජනතාවම නිදහසේ බියක් සැකයක් නැතුව තම කටයුතු කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ ඒ හමුදාව ඒ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. නමුත් ඒ රණවිරුවන්ට එරෙහිව අද යුද්ධ අපරාධ චෝදනා ගෙනවා ජෙනීවාවල. මම හිතන්නේ අපේ රටේ ජනතාව මීට වඩා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. ඒ දවස්වල අම්මයි තාත්තා එක බස් එකේ කෝච්චිය ගියේ නැහැ. මොකද මැරුණොත් ඒ දරුවන්ට ඒ දෙන්නම නැති වෙන නිසා. ඒ තත්ත්වය නැති කළේ රණවිරුවන්. ඒ නිකම්ම නොවේ 29,000ක් මැරුණා 14,000ක් ආබාධ තත්ත්වයට පත් වුණා. දැන් මේ කරන්න යන්නේ යුද්ධ කරලා ඉතිරි වෙච්ච රණවිරුවන් යුද අපරාධකාරෝ කියලා ජිනීවාවල හංවඩු ගහලා දඬුවම් කරන්න. දැන්ටමත් සමහර ජෙනරාල්වරුන්ට යුද පෙරමුණේ සිටි සමහර රටවල් වලට යන්න වීසා ප්‍රතික්ෂේප කරලා තියෙනවා කිසිම චෝදනාවක් නැතුව කිසිම චෝදනාවක් ඔප්පු කරන්න නැතුව හේතුව ත්‍රස්තවාදය පරාජය කළ නිසා. Mr. Chairman, what is the definition of terrorism? Terrorism is massacring the innocents to achieve a political aim. So whether the cause for terrorism is justifiable or not, terrorism cannot be justified. And also we know terrorism is no more regional or local, it is global and transnational. Therefore there has to be a concise and concerted effort on the part of the international community to address this menace. So when we have crushed the most ruthless terrorist organization in the world, instead of praising, certain countries trying to punish us. Ewageema pitastara yantranayak magin boru sakshi ekathu karala ape ranivuruwan jaatyantara yudha adhikaranayata geniyanna hadana bawath ma hitanne janathawa den danagathi yutui. Mata hondata vishwasayi gas tel nathuwa paarata baisa janathawa me ætta tattwe dannwa nan tamanta jeevitha daane dunna ranivuruwan wenunoth udghoshane karai aragala karai. ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි දැන් අපේ රටේ හමුදාවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හමුදාවෙ ඉන්න සංඛ්‍යාව පිළිබඳව මානවිකම් පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීන් පිරිසක් චෝදනා කරන්න පටන් අරන් තියෙනවා. During a debate in the House of Commons on a motion on Sri Lanka, 11 MPs wanted Magnitsky style sanctions on Sri Lanka, including referring our men to ICC and demanding to reduce the military spending. They all talk about human rights violations, war crimes and demilitarization. Now who are those MPs? One MP has objected to UK banning LTT in 2000. The another has attended World Tamil Conference. All are in the all-party parliamentarian group for Tamils. And one MP is even referred to as White Tiger. So this is nothing but a contract by the separatist Tamil diaspora in UK and to secure their votes to enter the House of Commons. You demand to reduce the military spending, all these British MPs. You know that UK war in Iraq cost UK taxpayer £8.4 billion. The Chilcot report concluded that Iraq war was both wrong and illegal. And also the UK war in Afghanistan cost UK taxpayer £21.3 billion. So you spend so much of money to invade other countries and asking us to reduce our military spending, it is like the king crab asking the others to walk straight. You talk about demilitarization in Sri Lanka. The British troops remain in Germany since 1945 after the World War II. More than a million British soldiers have lived and served in Germany over the past 75 years. How much is it costing UK to place troops in Germany since 1945? Do you have a moral right to demand demilitarization in Sri Lanka when you have deployed military troops outside your country for decades? UK defended its troops in all of its illegal wars since 1990, more than 12 countries. I must remind all those MPs about the statement made by your former Prime Minister Theresa May. She said, "I will go to the extent of even amending or altering the human rights laws when it comes to the protection of my soldiers, fighting terrorism." So such is the attitude of your leaders towards crushing terrorism. And when we crush terrorism, you want to take them to ICC. Do not make the House of Commons a laughing stock in the eyes of educated and peace-loving world community. You talk about war criminals in Sri Lanka, but you give safe haven in UK to a most heinous war criminal, that is Adele Balasingham. She was responsible for trading, arming and tying a vial of cyanide around the necks of innocent Tamil children, especially the girls. She lives happily in Surrey after training thousands of young girls to death. So before you talk about war criminals in Sri Lanka, first stop harbouring Adele Balasingham, who is an established war criminal in UK soil, and prosecute her. The inaction proves UK's double standard. When talking about human rights violations in Sri Lanka, I must also remind those British MPs the blatant human rights violations committed by their great-great-grandfathers in Sri Lanka in the 19th century. When our freedom fighters were fighting against the British invaders, how did the then Governor Robert Brownrigg react? He ordered to kill all the Sinhalese aged 18 to 35 in Uvavelasar. He destroyed all the paddy fields. He destroyed all the tanks. He destroyed all the cattle. He cut all the fruit trees and then put poison to all the drinking well. That is how he crushed the freedom fight. It was debated in House of Commons those days. At that time, they even condemned their own king for having a representative who knew no decency. That was Robert Brownrigg. It is recorded that it was unimaginable horror and ruthlessness of the British. Also, it should be recorded. It is recorded that Lieutenant Maclean and Lieutenant Hooke, who was in the 73rd Regiment of the British Army, they all wanted to watch a Sinhalese hanged every day when they were having breakfast. So that is the attitude of the British Army people when they were here, and they are trying to teach us human rights now in Sri Lanka. So I say to all those 11 British MPs who are worried about human rights violations in Sri Lanka, first, tender an apology to us for the heinous crimes you have committed against my people and in my country. Second, you return all the treasures and olive leaf books looted from us during that time, including the world-famous Tara Devi statue. And also the third, pay compensation for what our people have suffered during the subjugation. After that, you are welcome to discuss about human rights violation, if any, in Sri Lanka. I must also like to say that we are a nation who protect not only the rights of humans, but also the animals and the birds. We are a nation nourished by Buddhism, and we are proud to have the first wildlife sanctuary in the world. In the 19th century, in 1818, during the freedom fight against British, when more than 500 British troops surrendered, General Monroville Capetibola didn't kill them or took their weapons. He allowed them to go back to barracks with no harm. He said, "We don't want to kill unarmed and surrendered soldiers." You know, Mr. Chairman, Capetibola was a heroic fighter, and after he was captured and executed by British, his cranium or skull was sent to London Medical University of Edinburgh for experiments. The British wanted to find out how he had got that extraordinary strength, willpower and fearlessness for death. So that was General Capetibola in 19th century. In the 21st century, our generals too did not harm the LTT cadre who surrendered. 11,600 of them were rehabilitated and sent back to the society. Those 11 MPs must go through the memo sent by Lieutenant Colonel Lawrence Smith, the U.S. Defense Attache, and Lieutenant Colonel Anthony Gash, the U.K. Defense Attache in Colombo. They had first-hand information, unlike third-party sources quoted by those British MPs. Both defense attaches quelled allegations of surrendered, being killed, and bogus figures of death. Lieutenant Colonel Gash's report confirmed that LTT was keeping civilians as hostages and human shields. LTT was controlling no-fire zones. They confiscated food and medicine sent for the civilians. This is your own men, the own man reporting from Colombo during war. You should be ashamed to level this type of false allegation against Sri Lankan military. Finally, I like to tell those British parliamentarians not to play to the gallery of separatist Tamil diaspora for their votes to enter House of Commons. The August Assembly, House of Commons, is not a place for selfish, highly biased and hypocrites like you. එවගේම ගරු සභාපතිතුමනි ඊයේ කතා වුණා කිරියල් ඇමතිතුමා කිරියල් මන්ත්‍රීතුමාත් මෙතන ඉන්නවා 13 වෙනි සංශෝධනය ගැන සහ බලයේ බෙදීම ගැන 13 වෙනි සංශෝධනය ඉන්දියාව විසින් අපිට බලෙන් පටවපු දෙයක් අපි ඉල්ලුවේ නැහැ ඒ ජනතා විරෝධයේ මැද තමයි 13 වෙනි සංශෝධනය අත් වශයෙන්ම අනුමත කළේ ජයජයවදන ජනාධිපතිතුමා ඇඳිර නීතිය දාලා මන්ත්‍රීවරුන්ගෙන් දින නැති අස්වීම් ලිපිය අරගෙන හෝටල් වල තියලා ආරක්ෂා සහිතව පාර්ලිමේන්තුවේ යන තමයි ඒක සම්මතක ලෙස ජනතා වික්‍රියේ කිසිම ඒකට එකඟතාවයක් තිබෙන්නේ නැහැ. අපි බලය බෙදන්න
Honorable member you have 2 more minutes.
අපි බලය බෙදන්න දෙන්නේ නැහැ නමුත් බලය විමධ්‍යගත කරන්න පුළුවන්. We can decentralize power but we will not allow to devolve power. ඒකීය රාජ්‍යයක බලය බෙදන්න බෑ. බලය බෙදන්නේ ෆෙඩරල් සහ එක්සත් රාජ්‍යයක ඒ කියන්නේ විශේෂ විශාල රටවල් වල එක්සත් ඇමරිකා ජනපදය. ඒකේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒ කුඩාම ප්‍රාන්තය වෙස්ට් වර්ජිනියා ඒක ලංකාව තරම් විශාලයි. ඇලස්කා ප්‍රාන්තය ලංකාව වගේ 26 ගුණයක් විශාලයි. ඒ වගේ විශාල රටවල් තමයි ෆෙඩරල් කරන එක්සත් කරන නැත්නම් කුඩා රටවල් නෙමෙයි. අවුරුදු 10 ගණනක් තිස්සේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන සිංහල ජාතිය ලක්ෂ ගණන් දීපුදුවා. චෝල පාණ්ඩ්‍යන්ට එරිව සටන් කළේ සිංහලයෝ, කාලනික මාගට එරිව සටන් කළේ සිංහලයෝ, පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසිට විරුද්ධව සටන් කළේ සිංහලයෝ. ඉතින් ඒ වගේ කැපවීම කළා මේ අපි ආරක්ෂක ඒකීය භාවය මේ තැටියක දාලා අපි බෙදන්න දෙන්නේ නැහැ කවදාකවත්. ඒ වගේම ප්‍රභාකරන් හැදුවේ මේ රට බෙදන්න ඒකට 20,000ක් දිවිපිදුවා 14,000ක් ආබාධිත වුණා මේ රට ඒකීය භාවය ආරක්ෂා කරන්න. ඒ ආරක්ෂක ඒකීය භාවය අපි තැටියක දාලා වෙනම ව්‍යවස්ථාවකින් හරි එක එක්කනාට ඕන විදිහට හරි බෙදන්න දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මම ඉතාම හොඳින් කියා සිටිනවා. මම කොළඹින් පළවෙනි වෙනවා, ලංකාවෙන් මම දෙවෙනි වෙනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිට පමණයි ඡන්දවලින්. මම ඒ අපිට ඒ ඡන්දය දුන්න ජනතාව නියෝජනය කරමින් මම කියනවා අපි පළාත් සභාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක සුළු වළියෙක්. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියලා කියනවා නම් එක එක ජාතීන්ට අවශ්‍ය විදියට රට බෙදන්න දෙන්න බෑ. ඒකීය රටක අපි සමගියෙන් ඉන්නකොට එතකොට තමයි අපිට මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. And also, Mr. Chairman, give me just 1 minute, the latest UN resolution 56/1. Mr. Chairman, the UNHRC deliberately mishandled this issue to punish Sri Lanka. The war against LTT was not a civil war, but a non-international armed conflict. It's also mentioned in both Darusman report and OISL report. As per Geneva Convention, the applicable law for non-international armed conflict is international humanitarian law and not the international human rights law. The applicable legal framework is Additional Protocol 2 of Common Article 3 of Geneva Convention. It specifies the types of violations, and in penal prosecution it says that accused has to be informed without delay.
Honourable member, please wind up.
And only the person committed offence should be convicted, means command responsibility is not recognised. Anyone charged with an offence presumed innocent until proved guilty. Give me just 30 seconds. Punishment should be guided by relevant country's penal code. Therefore, the countries who have rejected visa to senior military officers have acted with scant respect to the above international law, which is ratified by all the members of UN. The external mechanism established by UNHRC to gather evidence against Sri Lankan military officers was in fact contemptuous towards her own UN charter. Subsequent conclusion, inclusion of economic crimes in a resolution originated
Double member, please wind up.
Human rights violation is nothing but hilarious. All our governments also at fault for not driving that point at UNHRC. I myself did it alone in Geneva with the help
Honourable member, you can submit it to the Hansard.
Thank
you.
Shake up the UNHRC. Thank you very much.
Thank you.